Honorable CP Rathnayak. Order, please. Honorable Thurayatna Singham will take the chair.
Powis Tuti.
Please continue.
මම කතා කරන වෙලාවේ කොමුණත් ඔබතුමා මෙතන ඉඳවලා අඩකලනාදන් සභාපතිතුමා පැනලා ගියා වගේ කියලාද මට හිතෙනවා ඒක නිසා කෙසේ නමුත් අද කාන්තා ළමා කටයුතු සෞඛ්‍ය ආදේශීය වෛද්‍ය මත වැය ශීර්ෂයේ වචන ස්වල්පයක් කතා කරන්න ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා ඒ වගේම මම බෞද්ධෙක් හැටියට මේක මම අදහන ආගමේ තියෙන්නේ ආරෝග්‍ය පරමාලාභා කියලා. අද රෝග්‍ය පරමාලාභා කියලා වචන වෙනස් කරලා තියෙනවද කියන එක මට සැකයක් තියෙනවා. ඒ වගේම දරුවෙක් සතුටින් තියන්න නම් සන්තුට්ටි පරමන් දනං. සතුටින් තියන්න හැම කාර්යභාරයක්ම කළ යුතු වෙනවා. ඒකත් වෙලා තියෙනවද කියන එක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. නමුත් එදා දිවංගත SWRD බණ්ඩාරනායක මැතිතුමා සෞඛ්‍ය අමාත්‍ය ඇමතිතුමා හැටියට කාලේ ඉඳලම මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යවරුන් හැටියට මේ දේශයට යම් මෙහෙවරක් කරා. ඒ මෙහෙවරේදී ඔවුන්ගේ සුබ සාධනයන් සහ ශක්තියින් පිළිබඳව අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම සඳහා අවශ්‍ය කටයුතු කරා. මේක දීර්ඝ කාලිනව ඉස්සරහට යන්න ලෝක සෞඛ්‍ය සේවයේ අපේ ශ්‍රී ලංකාවට හොඳ නමක් ගන්න ඒ සඳහා පාදක සාධක වුණා. ඒකෙදී ඔබ සුවපති හැටියට නම්මුනාමයක් ගන්න පුළුවන්කම ලැබුණා. ඒ ඔබ ප්‍රායෝගික මිනිසෙක් නිසා වෛද්‍යවරකට වඩා මිනිසුන්ගේ දුක දන්නා කෙනෙක් හැටියට ඔබේ කාර්යභාරය ඉෂ්ට කරායි කියන එක මගේ හැඟීම. මේ ඒත් ඒ වගේම මේ කරන කාර්යභාරයන් එක්ක විශාල කාර්යභාරයක් තියෙනවා ගරු ඇමතිතුමනි ඔබට. වෙන මොකක්වත් නෙමෙයි මේ පෞද්ගලික රෝහල්වල කරන ක්‍රියාකාරකම් ගැන ඒ නියාමනය කිරීම කඩිනම් කරන්න. නියාමනය කරන්න ගියාම රාජ්‍ය සේවකයා රක්ෂණය කරාගත්තම ඒ රක්ෂණය තුළින් ගියාම ඔහු රෝහල් ගත කරනකොට බිල ගෙවන්න ගියාම රක්ෂණයද මුදල් කෑස්ද කියලා අහනවා. රක්ෂණය නම් එක ගාණක් කෑ මුදල් නම් එක ගාණක් වෙනවා. ඊළඟට නිවාසකව පත් කරගන්න යනකොට සෙකන්ඩ් ඔපිනියන් එකක් ගත යුතුමයි කියලා හිතනවා මම වෛද්‍යලික රෝහල් වලට ගියාම. සී නැත්තම් ගිහිල්ලා ඔවුන් බයිපාස් එකක් කරන්න ඕනේ කියලා සල්ලි වාගේ තියෙනවා කියලා දැනගත්තොත් එක් කරන්න ඕනේ. මේ ඊයේ පෙරේද හඟුරංකෙත ඒ ව්‍යාපාරිකෙක් පොඩි දෙයක් තිබ්බේ පෞද්ගලික රෝහලකට ගියේ නැහැ. ඒ පෞද්ගලික රෝහලේ අපේ මානසිකත්වය නිසාමයි. දැන් මොකද රටේ මිනිසුන්ට තියෙන පොඩි මානසික ලෙඩක්. ඒ මානසික ලෙඩා තමයි CTB කියන්න බෑ, ප්‍රයිවට් බස් එක කියන්න ඕන. පෞද්ගලික රෝහලේ යන්න බෑ, රජයේ රෝහලේ යන්න බෑ, පෞද්ගලික රෝහලෙන් බේජ් ගන්න ඕන කියලා. ලොකුවට කතා කරලා කියන්න පුළුවන් මට්ටමක් තියෙන මේ මානසික තත්ත්වය. ඒ නිසා තමයි මං හිතන්නේ මඩියේ පඤ්ඤාසිංහ හාමුදුරුවෝ කිව්වේ මිනිසා හදලා රට හදන්න ඕන කියලා. මිනිසාට ආකල්පම ඇති කිරීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමේ වගකීමක් තියෙනවා. ඒ කාර්යභාරයත් මං හිතනවා ඔබතුමාට කරන්න පුළුවන් කියලා. නිකන් ඉතල බලන්න ඇමතුමනි, දැන් අද අපේ මේ පාර්ලිමේන්තුවට එන පාරේ ජයවර්ධනපුර රෝහල තියෙන පාරේ එනකොට තියෙන අර පොඩි පොඩි හට්ටොල ගහගෙන තියාගෙන විකුණනවා අච්චාරු බෝතල්. නිෂ්පාදනය කරපු දිනයක් නැහැ, නිෂ්පාදනය කරන කෙනෙක් නැහැ, වගකීම දරන්න කෙනෙක් නැහැ. පොඩි උන් දැක්කම මහයුන් දැක්කම මේ ඔක්කොම අරගෙන යනවා. ඔවුන්ට ආදායමක් කීයක් හරි එනවා. මේ ආදායම නැති කරන්නද මේ කතා කරන්න කියලා අහන්න පුළුවන්. හැබැයි ඒක නියාමනයක් කරගන්න ඕනේ. ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ ඉඳලා සිරිකොත දක්වා යන පාර දෙකේ බලන්න ස්පා කොච්චරක් තියෙනවද කියලා. පැය 24ක් මේක යනවා නේද? මේක ඇතුලේ මොනවද වෙන්නේ කියන එකවත් හොයලා බලන්න ක්‍රමවේදයක් නැහැ නේද? මේකේ කොහොමද ලයිසන් එකක්වත් තියෙනවද? මේ අනාගත පරපුරට අපි මොකද්ද මේ බාර දෙන්න කාර්යභාරය? මේ කාර්යභාරය සඳහා විශේෂ අවධානය අපි යොමු කරගත යුතුයි නේද ඇමතිතුමනි? මේ කාර්යයේදී ළමා කාර්යාංශයේ තව වගකීමක් තියෙනවා. කාන්තා කටයුතු කාන්තාවන්ගේ වෘත්තියක් හැටියට ඒක පැරණි වෘත්තිය ක්‍රියාත්මක වෙනවද කියන එකයි මම දකින්නේ. එසම් මෙන්න මේ කාරණේදී මේ විදිහට නියාමනය කිරීමක් අත්‍යවශ්‍ය වෙනවා. මේ නියාමනය කිරීම වගේම අපි ගන්න ආහාරවල කඩවල් වලින් දැන් තියෙන පර්චස් 5-6 ගෙවල් වල ඉන්න අය පර්චස් 5-6 ගෙවල් වල ඉන්න අය සමාලාට රැට ගියාම උයා ගන්න විදිහක් නැහැ. හැමදාම කඩෙන් තමයි ගේන්නේ. ඔය කඩෙන් කැම ගන්න තැන් වල කොච්චර පොලිමක් තියෙනවද? උයා ගන්න කන්න විදිහක් නැහැ. වෙලාවක් නැති නිසා. නමුත් ඒවා පිරිසුදුද අපිරිසුදුද කියලා ඔබතුමාගෙන් මේක පළාත් සභාවට වෙන්න නගර සභාවට වෙන්න පුළුවන්. හැබැයි කෙලින්ම ඍජුව රජයටයි මේකේ චෝදනා වෙන්නේ. සම මේක මහා සත්කාරයක් ඔබට ඔබතුමාට ලැබිලා තියෙන්නේ මහා පුණ්‍ය කර්ම අමාත්‍යංශයක්. මේ පුණ්‍ය කර්ම අමාත්‍යංශයේ වගකීම හරියාකාරවෙෂ්ට කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරලා නියාමනය කිරීමේ වගකීම කරන්න කියලාක තමයි මම ඔබෙන් ඔබතුමාගෙන් ඉල්ලන්නේ. ඒ වගේම ප්‍රාදේශීය රෝහල් වල දැනට ඒක පළාත් සභාව වෙන්න පුළුවන්. පළාත් සභාව නියාමනය කිරෙන්න පුළුවන්. ඍජුව මේ වෛද්‍යවරු ඌනතාවයක් තියෙනවා. ඒ වලට බෙහෙත් හේත් වල ඌනතාවයක් තියෙනවා. ඒ වගේම රුධිර සාම්පලය ගන්න එක හතු පිපෙන්නා වගේ එක 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 තැන් වල දාගෙන තියෙනවා. මේ රුධිර සාම්පලයන් ඒ කුඩා වෛද්‍ය සායනයන් හදලා ඒ වෛද්‍ය සායනයන් වල ඒකේ ප්‍රමිතියක් තියෙනවද නැද්ද කියන එක බලන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේකටත් නියාමනය කිරීමක් අත්‍යවශ්‍ය වෙනවා. රටක් දියුණු වෙනකොට රටට අවශ්‍ය යාන්ත්‍රණය සකස් කිරීමේදී ඔබතුමා අවශ්‍ය කාරණා
තුනක් තියෙනවා.
කරුණු කාරණා ක්‍රියාත්මක කරගෙන යනවා. නමුත් ඒ දේ පිළිබඳව විශේෂයෙන් ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. වගේම මම නුවරළි දිස්ත්‍රික්කයේ නියෝජනය කරන්නේ නුවරළි රෝහල දැන් විවෘත කිරීම සඳහා දිනයක් වකවානුවක් දාගන්න දැන් අවුරුදු 4ක් විතර වෙනවා. මේ කාරණේදී ඉදිරියට යන ඔබතුමා ශක්තිය දෙනවා. මම දන්නවා අපේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලේ ඒ වගේම හම්බන්තොටයි නුවරළියයි දෙක කැබිනට් පේපර් එක ඔබතුමාත් මමත් හිටියා. ඒ කැබිනට් පේපර් එක දාලා තමයි අපි ගත්තේ. නමුත් තාම විවෘත කරගන්න බෑ. වර්තමාන ජනාධිපතිතුමාත් ඒ සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට ඒ කාර්යභාරය කරා. ඔබතුමාට ඒ අවස්ථාව සැලසෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මේ කාරණේදී මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මේ මහනු කොළඹ රෝහලට පස්සේ මහනුවර මාරෝහලට අවශ්‍ය භෞතික සම්පත් මානව සම්පත් ඔබතුමා ලබා දීලා ඒ සඳහා ශක්තිය ලබා දුන්නා. ඒකෙදි මම ඉල්ලීමක් කරනවා වෙන මොකක්වත් නෙවෙයි ඇමැතිතුමනි. සමහරවිට කියන්න පුළුවන් මේ අධ්‍යක්ෂවරයා මගේ සහෝදරයා නිසා කියලා. එහෙම නෙවෙයි. මම කියන්නේ මේ එතුමා මගේ සහෝදරයා වැඩ කරනවා කියලා මම දන්නවා. නමුත් මම වර්ණනා කරන්න යන්නේ නැහැ. හැබැයි ඈත දුර පිටිසර අය OPD එක තියෙන වෙලාවේ ඒ අය ඉන්නේ ඉස්සරල දවසේ රැ නතර වෙන්න තැනක් නැහැ. ඒ වැස්ස එන වෙලාවක මේක මම කියන්නේ යෝජනාවක් හැටියට ඔබතුමාට පුළුවන් නම් චම්පි කරන එක ඇමතුමත් එක්කත් සාකච්ඡා කරලා පොඩි අර කියුබිකල් වගේ කාමර දාලා හදන තැනකට යවන්න පොඩි ගාණක් හරි දීලා ඒ අයට යන්න පුළුවන් කියලා. වකුගඩුවල එහෙම නැත්නම් රුධිර මාරු කරන්න ආපු අයට දවස් දෙකකට තුනකට සැරයක් එන්න තියෙනවා. ඒ අයට නතර වෙන්න තැනක් ඒකට අවස්ථාව සලසා දෙන්න කියන එක මම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම දේශීය වෛද්‍ය ක්‍රමය දේශීය වෛද්‍ය අපිට ආවේණික වූ ක්‍රමේ බටහිර වෛද්‍ය ක්‍රමේ වගේම දේශීය වෛද්‍ය ක්‍රමේ එක එක තැන්වල රෝහල් වල තියෙනවා. ඒවැ අඩුපාඩු තියෙනවා. ඔබතුමාට ඒ ටික ඒ යාන්ත්‍රණයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු හරහා මේක ගන්න ඒ අවශ්‍ය පහසුකම් ටික සලසා දෙන්න කියලා. මොකද අපිට ගන්න පුළුවන්. හැබැයි අපි දන්නේ නැතුව හතු පිපෙන්නා වගේ රෝගීන් වෛද්‍යවරු හැටියට තියෙන දේශීය වෛද්‍යවරු බිහි වෙනවා. ඒ බිහි වුණාම දෙන මාත්‍රාව සමහර ලාවට ඒක හරියනවද නැද්ද කියන එක දන්නේ නැහැ. මම උදාහරණයක් ඇටියට කියන්න පැටිලිව කියන තිබ්බම අපි ඉංග්‍රීසි බෙහෙත් ගන්නවා නැත්නම් බටහිර බෙහෙත් ගන්නවා. හැබැයි අරකේ තියෙනවා හීම්බෝ විටියයි මේක හීනටි හාලුයි ගත්තම හරියනවා. ඇත්තරම හරියනවා. මම අත්දැකීම් ලැබලා තියෙනවා. හැබැයි මේකෙන් අතුරු ආබාධ එනවද කියලා මම දන්නේ නැහැ. අතුරු ආබාධ එනවද? ඒ නිසා මේක දැනුවත් කිරීමේ වැඩ ඔබතුමාගේ ප්‍රජා වෛද්‍ය සේවාවේ තුලින් ඒ දැනුවත් කිරීමේ වැඩ පිළිවෙල ඉතාම ශීඝ්‍රයෙන් විනාඩියක් දෙන්න උතුරු කරේ වගේම මේ වතු කරේ ප්‍රශ්න තියෙන නිසා. ඒ නිසා මේ කාරණේදී මම කියන්න ලෑස්ති වෙන්නේ මෙන්න මේ ප්‍රායෝගික පැත්ත නිසා තමයි අපි හැම වෙලාවෙම පීල් වෙන්නේ. ප්‍රායෝගිකව ක්‍රියාකාරකම් අපි මොනෝදේ දුන්නත් ඒවා ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන්නේ නැහැ. එනිසා මේ පෞද්ගලික රෝහලල නියාමනය කිරීමේ අතිවැදගත්කම ඔබතුමාට තියෙනවා. ඒ වගේම තමයි නිවාසික රෝහල ආවොත් එම රෝහල් පෞද්ගලික රෝහලක හිටපුවම එනවා තව පැය තුනෙන් හතරෙන් වෛද්‍යවරයෙක් එනවා. ඇවිල්ලා කොහොමද කෑවද කියලා අතගහලා යනවා. හැබැයි බිල එකතු කරපුවම විසිටින් ඈ උණ බලන්නෙත් නැහැ. මොනවත් නැහැ. කොහොමද හොඳයිද කියලා බලනවා. ආපහුම බිලේ තියෙනවා දවසට වෛද්‍යවරු 3 දෙනෙක් ඇවිල්ලා තියෙනවා. රුපියල් 1000 ගානේ 3000යි. 3000යි. මේ කාටත් වෙන දෙයක්. ඔබතුමාට ඇපලෝ එකේ නම් මේක සිංගප්පූරුවේ ඉඳන් වෙන්නේ නැතුව ඇති. හැබැයි මේක සාමාන්‍යයෙන් අපිට මේ අපේ සමහර අය ගියාම රාජ්‍ය සේවකයා EPF PTF එකත් එක්ක ගිහිල්ලා දීපොම මේ කාරණේ වෙනවා. ඊළඟට රක්ෂණයද මුදලද කියලා ගණන් දෙකක්. ඒකේ ඒ වගකීම ඒ කාර්යභාරය සඳහා නියාමනය කිරීමක් කරන්න ඒක ඔබට විශාල ඔබතුමාට ඒක ශක්තියක් වෙයි කියලා. ළමහා කාන්තා කාර්යංශයේදී මීට වැඩිය ජවයකින් මීට වැඩිය ශක්තියකින්
කරු මන්ත්‍රීතුමා ස්තුතියි.
අමතුමා
නියාමනය කරන්න ඔක්කොම ගෙනල්ලා තියෙන්නේ ඔක්කොම මේ ප්‍රයිවට් ඔක්කොම. දැන් ඒකවත් දාලා තියෙන්නේ මට.
ඒ කාර්යභාරය හරියට කරන්න ඔබතුමා මේ රටේ ඒක තමයි වෙලා තියෙන්නේ. යම් දෙයක් කරන්න ගියාම නඩුවල තමයි යන්නේ. ඒකයි මම කිව්වා ඔබතුමා ප්‍රායෝගික ඇමතිවරයෙක් හැටියට ඒ ක්‍රියාකාරකම් සඳහා කටයුතු කරනවා. ඒ වෙලාවේ හදිසියේ යාන්ත්‍රණයක් කැඩලා තිබ්බත් මේක චක්‍රලේඛනේ ටෙන්ඩර් පටිපාටිය නැතුව මේක ඉක්මනින් ගෙනල් දෙන මහජන දුප්පත් දුගී දුප්පත් රෝගියා සඳහා අවස්ථාව සලසා දීලා තියෙනවා. ඒකයි මම ප්‍රායෝගිකයි කියලා කිව්වේ. ප්‍රායෝගිකයි. කාන්තා කටයුතු එකේදී මම කියනවා ගරු ඇමතුමිනි මේ ලෝකේ පවතින හිරුගේ ශක්තියත්
මවගේ සිරිත
නිසා මව් පදවිය ලැබෙන එක උතුම් කාර්යභාරයක්. ඒ මව් පදවිය ලැබූ අය සඳහා අවශ්‍ය කාරණා පිළිබඳව කටයුතු කිරීමේදී ඒ සඳහා සැලසුම් කරගත්තත් ඔබතුමනි මම හිතනවා මංගල සමරවිල් මහත්මයාට කියලා මේ ඇමතුමාට කියලා තව මුදල් ටිකක් එකතු කරගන්න මේ දීප ව්‍යාප්තිය මේ කාර්යය කරන්න මිනිසා හදලා රට හදන්න ඕනේ. මිනිසා හැදීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න කියලා ප්‍රකාශ කරමින් මේ කාල වේලාව වැඩි කියලා කියන ගියා කියලා කියන නිසා බොහොම ස්තුතියි. වේදුරු තුඩුවයි උතුරයි දෙකේම මේ ශ්‍රී ලංකාව කියන එක විතරක් මතක තියාගන්න
කියලා ඉල්ලනවා.
මම ලියනවා.
ඊළඟට කරු ගයන්ද කරුණාතිලක ඇමතිතුමා උපතුමාට විනාඩි 8.
කරු උලාසනාරූඪ සභාපතිතුමනි අද විවාද කරන්නේ අපේ රටට පමණක් නෙවෙයි ලෝකයේ දිහා බැලුවත් ලෝකේ ඕනම රටක ඉතාම වැදගත් බලවත් අමාත්‍යාංශ දෙකක්. සෞඛ්‍ය අමාත්‍යාංශය ගත්තත් කාන්තා හා ළමා කටයුතු කියන අමාත්‍යාංශ ගිහා බැලුවත් රටකට විතරක් නෙමෙයි ලෝකේ කොහේ ගියත් ඉතාම වැදගත් බලවත් අමාත්‍යාංශ. පළමුවෙන්ම කාන්තා කටයුතු අමාත්‍යාංශය ගැන කතා කරනවා නම් අපේ සමාජය පීතෘ මූලික සමාජයකට වඩා මාතෘ මූලික සමාජයක් කියන එක අපි කවුරුත් දන්නවා. ගෙදර බුදුන් අම්මා ලෙස තමයි සලකන්නේ ඒ තරම් කාන්තාවකට ගෞරවයක් තියෙන රටක්. අපේ බුදුරජාණන් වහන්සේත් උන්වහන්සේගේ දේශනාවේදී අම්මා ගැන කාන්තාව පිළිබඳ තිබෙන වැදගත් බව උත්තරීතර බව බොහෝ අවස්ථාවල දේශනා කරලා තිබෙනවා. අපේ රට හැටියට කල්පනා කරලා බැලුවත් අපේ රටේ කාන්තාවන් පිළිබඳව ආඩම්බරයෙන් කතා කරන්න පුළුවන් පරිසරයක් තිබෙනවා. අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙරටට රැගෙන ආවිත් ශ්‍රේෂ්ඨ කාන්තාවක්. ඒ වගේම දේශපාලන ශාස්ත්‍රය ගත්තොත් ලෝකෙම පළවෙනි අගමැතිනිය බිහි කරා. අපි පළවෙනි ජනාධිපතිනිය විධායක ජනාධිපතිනියක් බිහි කරපු රටක්. ඒ වගේම අද ජනගහනය ගත්තොත් අපේ රටේ වැඩි හරියක් ඉන්නේ කාන්තාවු. බලන තැන කාන්තාව වැඩි. විශ්වවිද්‍යාලයට ගියත් කාන්තාව වැඩි. රාජ්‍ය සේවයේ දිහා බැලුවත් එහෙමයි. අපේ රටේ පළවෙනි අධිකරණ ඇමතිතුමියක් දැන් මේ සභාවේ ඉන්නවා. ඒ වගේම මේ විෂය භාර අමාත්‍යවරිය හැටියට රජරට ප්‍රදේශයෙන් කාන්තාවක් අගමැතිතුමා විසින් පත් කරා. ඉතින් කාන්තාවන්ගේ වටිනකම ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අපේ දරුවන් පිළිබඳව කතා කරනකොටත් කාන්තාවන් හා දරුවන් පිළිබඳව වඩාත්ම සංවේදී ඇසකින් බලන්න පුළුවන් වෙන්නේ කාන්තාවකටයි කියන එක අපි දන්නවා. දරුවන් කෙරෙහිත් වැඩිම දයාවකින් කරුණාවකින් බලන්නේ අම්මා කෙනෙක් කියන එකත් අපි කවුරුත් දන්නවා. මට මතක් වෙනවා එක්තරා දාර්ශනිකයෙක් කියපු කියමනක්. රටක ඉදිරි ගමන ගැන, ඒ රටේ තත්ත්වය ගැන, පැවැත්ම මනින්න තිබෙන හොඳම සාධකයේ තමයි කාන්තාවන්ට හා දරුවන්ට ඒ රටේ සලකන ආකාරය කියලා ඒ දාර්ශනිකයා කියලා තිබෙනවා. ඒ අතින් බලනකොට අපේ රටේ විවිධ ප්‍රශ්න තිබුණත් තාමත් අපි ඒ පැත්තෙන් ටිකක් ශීලාචාර රටක් හැරීට ඉදිරියට ඇවිත් තියෙනවා කියලායි මම විශ්වාස කරන්නේ. මේ කාන්තා කටයුතු අමාත්‍යාංශයක් අපේ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇති කරන්න කල්පනා කරෙත් මේ තියෙන වටිනකම නිසායි. මේ අමාත්‍යාංශයේ විකාශනයේ බලපුවහම නොයෙකුත් නීති රීති අනපනත් සම්මත කරගනිමින් දැන් ඉදිරියට යන හැටි අපි දකිනවා. අද වෙද්දී දරුවන් හා කාන්තාවන්ගේ රැකවරණය ශක්තිමත් කරන්න අමාත්‍යතුමියත් අමාත්‍යාංශයත් පියවර රාශියක් අරගෙන තිබෙනවා. කාන්තාවන්ගේ වෙනුවෙන් 19.38 කාන්තා උපකාරක දුරකථන සේවාව පවත්වනවා. ළමා ආරක්ෂණ අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන 19.29 ළමා අපයෝජන දැනුම් දීම සඳහා පැය 24 පුරාම ක්‍රියාත්මක කරමින් ඒ අයගේ රැකවරණය වෙනුවෙන් ඒ ගන්න මැදිහත් වීමට අපේ සතුට අපි පළ කරනවා. රජයක් හැටියටත් මේ අමාත්‍යතුමිය නායකත්වය දෙන අමාත්‍යාංශයනුත් විශාල වැඩ කොටසක් කරනවා. බොහොම නිහඬව සෑහෙන වැඩ කොටසක් කරනවා. දැන් ගර්භණී මව්වරුන්ට රුපියල් 20,000ක් වෙන් කළා පෝෂණ මල්ලක් ලබා දුන්නේ අපේ රජයේ කියන එකත් හුඟක් අය අමතක කරලා තිබුණත් කටවුට් බැනර් පෝස්ටර් පිටුපුරා පත්‍ර අතිරේක උත්සව සම්දර්ශන මොකුත් නැතුව අදට රට පුරා ඒවා ක්‍රියාත්මක වෙන බව අපි රජයක් හැරිට ආඩම්බරෙන් කියනවා. දේශපාලනයේ කාන්තාව සම්බන්ධ කරගත යුතුයි කියලා කල්පනා කරපු රජයත් මේක අග්‍රාමාත්‍යතුමා විශේෂ උනන්දුවක් අරගෙන පළාත් සභා ප්‍රාදේශීය සභා නගර සභාවලට 120ක් කාන්තා නියෝජනය ලබා දීලා කාන්තාවන්ට සැලකුවා. බහුතරයක් රාජ්‍ය සේවයේ ඉන්නේ කාන්තාවෝ. ඔවුනට ඇඟට දැනෙන විදියට වැටුප් වැඩ කළෙත් අපේ රජයේ කියන එක අපි මතක් කරන්න කැමැතියි. ඉතින් මේ අමාත්‍යාංශයේ වැඩ කටයුතු රාශියක් ගැන කියන්න පුළුවන්. නමුත් සීමිත වෙලාවක් නිසා පෙර පාසල් ආදී තත්ත්වය කියලා නම් වන්න තව තව
කරු අමාත්‍යතුමනි විනාඩි 3ක් තියන්නේ.
අපතුමියගෙන් ඉල්ලනවා විනාඩි 3න් සෞඛ්‍ය අමාත්‍යාංශය ගැන කතා කිරීම ඉතාම අපහසු නිසා තරතාතු කරලා මෙතනිය නිර්ලෝභීව තව විනාඩි 2ක්වත් දෙයි කියලා මම විශ්වාස කරනවා. එතුමිය කවදාවත් එහෙම වෙලාවක බැහැයි කියන්නේ නැති බව මට විශ්වාසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය ගැන කතා කරනකොට කවුරුත් බොහොම ප්‍රශංසාවෙන් කතා කරන සෞඛ්‍ය අමාත්‍යවරයෙක් මේ සභාවේ ඉන්නේ. මං හිතන්නේ ලංකාවේ බිහි වෙච්ච 26 වෙනි සෞඛ්‍ය අමාත්‍යවරයා තමයි වෛද්‍ය රාජිත සේනාරත්න මැතිතුමා. මේ වසර 4 තුල එතුමා කරපු සුවිශේෂ කාර්යභාරයන් පිළිබඳව එකින් එක කතා කරන්න විනාඩි 2 3කින් බැහැ. හැබැයි සෞඛ්‍ය අමාත්‍යවරයා සිදු කළ සේවාවන් ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක බැංකුව, යුනිසෙෆ් සංවිධානය ඇතුළු ජාත්‍යන්තරය විවිධ අවස්ථාවලදී අගීමට ලක් කරපු හැටි අපි කවුරුත් දැක්කා. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජෙනරාල් 2018 වසරේ ලංකාවේ පැවති ලෝක සෞඛ්‍ය දිනදා කරපු ප්‍රකාශය ගත්තොත් ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම සෞඛ්‍ය සේවාවක් ඇති රටක් බව පැවසුවා. ඒ වගේම පොදු රාජ්‍ය මණ්ඩලයේ ව්‍යාපාර නායකත්ව සමුළුවේදී බිල් ගේට්ස් මහත්මයා කිව්වේ උසස් තත්ත්වයේ මූලික සෞඛ්‍ය සේවාවක් කුමක්දයි දැනගැනීමට අවශ්‍ය නම් ශ්‍රී ලංකාව තමයි ඊට අගනා උදාහරණය කියලා. ඒ වගේම විතක පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් තුමිය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තුලින් අන් රටවලට ගත හැකි ආදර්ශ රසක් ඇති බවයි. ඉතින් පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් අතරින් සෞඛ්‍ය සේවය පිළිබඳ බබලන උදාහරණය ශ්‍රී ලංකාව කියලා තමයි ජාත්‍යන්තරයේ පවා විවිධ අවස්ථාවල කියලා තිබෙන්නේ. ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරියට යන බව මෑත කාලනේ අපිට තියෙන හොඳම උදාහරණය තමයි අපි ප්‍රායෝගිකව දකින දේවල් බෙහෙත් අඩු කරපුවා අරව මේවා නොමිලේ දෙන ඒවා ඒ පහසුකම් දීපුවා ගොඩනැගිලි හදන ඒවටත් වගේම ජාත්‍යන්තරය අගය කිරීම සහ සම්මාන තනතුරු මේවට හොඳම සාක්ෂිය තමයි අපේ රාජිත සේනාරත්න මැතිතුමාට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ඒකේ උපසභාපති තනතුර පිරිනැමීම. ඉතින් ගාලු දිස්ත්‍රික්කයේ නියෝජිතයෙක් හැටියට මේ අවුරුද්දකට සැරයක් මේ කාරක සභාවේ කතා කරන්න ලැබෙන වෙලාවේ මම කියන්න කැමති 1982 අපේ කරාපිටිය රෝහල පටන් ගත්තයින් පස්සේ අද දකුණු පළාතේ විශාලතම රෝහල පමණක් නෙමෙයි ඒ රෝහලේ මෑත කාලේ ඇත්ත වශයෙන්ම ඒ රෝහල පිහිටෙවෙන් පස්සේ වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන් කළා වැඩිම වැඩ කොටසක් කරේ රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යතුමයි කියන එක ඉතාම කෘතවේදීව කියනවා. රුපියල් මිලියන 7000කට ආසන්න විශාල ව්‍යාපෘති එතුමා ඒ රෝහලට ලබා දීලා තිබෙනවා. ඒ යටතේ මිලියන 1000කට වියදම් කළ දසමහල් ශල්‍ය වාට්ටුව මේ වෙනකොට ආරම්භ කරලා තිබෙනවා. මිලියන 1500ක
රමෙතුමා තව විනාඩි 3ක් තියෙනවා.
මම වෙලාවට තුනක්. හරි. මිලියන 1500ක් වැය කරලා තමයි දන්ත ශල්‍ය වාට්ටුවේ වැඩ ආරම්භ කළා තිබෙන්නේ. දකුණු පළාතේ ළමා රෝහලත් මිලියන 3000ක වියදමින් වැඩ ආරම්භ කළා තිබෙනවා. පිළිකා රෝගීන් උදෙසා මිලියන 1000ක වියදමකින් පිළිකා වාට්ටු සංකීර්ණයට තව ටික දවසකින් එතුමා මුල් ගල් තියන්න දැන් වැඩ කටයුතු කරගෙන යනවා. මම මතකයි දිනසී ආණ්ඩුව වෙලාවේ ගාලු දිස්ත්‍රික්කයේ හිටියේ මම විතරයි කැබිනට් ඇමති කෙනෙක්. අවුරුදු ගාණක් තිස්සේ හෙල්මට් කෝල් මාතෘ රෝහල සුනාමි ආධාරවලට ලැබිච්ච එක වැඩ පටන් ගන්න බැරුව තිබුණා. අපි සාකච්ඡාවක් කැඳවලා මෙතුමා මැදිහත් කරගෙන ඒ වැඩ කටයුතු ආරම්භ කරා. දැන් එතුමාගේ නායකත්වයෙන් ඒ වැඩ කටයුතු කරන ළඟදීම රෝහල ඇඳන් 600කින් සමන්විත මේ රෝහල අපිට විවෘත කරන්න පුළුවන් තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. ඒ වගේම ළඟදීම මිලියන 300 බැගින් වැය කරමින් මහල් 12කින් යුත් හෘද රෝග ඒකකය සහ ස්නායු ශල්‍ය ඒකකය ඉදිකිරීමට අවශ්‍ය සියලු කටයුතු දැන් එතුමා සම්පාදනය කරලා තිබෙනවා. ඒ වගේම කරාපිටිය ඇල්පිටිය වගේ රෝහල්වල e-health system එක අනුව පරිගණක ගත කරමින් රෝගීන්ට පෝලිමේ ඉන්න තු අඩු කාලයකින් දොස්තරලා හම්බෙලා බෙහෙත් ගන්න පුළුවන් පහසු ඇති කිරීම ඉතාමත්ම අගය කළ යුතු කාරණයක්. ඒ වගේම නොමිලේ දීපුවා ගැන මම කියන්න ඕනේ නැහැ. හැම කතාවකම ඒව කියවෙනවා. බෙහෙත් මිල අඩු කරා, බෙහෙත් හිගයක් නැතුව දෙන්න කටයුතු කරා. මේව ඔක්කොම අපි අගය කරනවා. විශේෂයෙන්ම ඇමතුමනි ඔබතුමාගෙන් ඉල්ලන්න කැමති දකුණු පළාතේ එකම කැතීටර් ශල්‍ය ඒකකයේ කරාපිටිය තමයි පිහිටා තිබෙන්නේ. ඒකේ ශල්‍ය කර්ම ප්‍රමාණය කරන්න පුළුවන් ප්‍රමාණය අඩු නිසා මේ වෙන විට පොරොත්තු ලේඛනයේ රෝගීන් 1200කට ඉක්මවලා තිබෙනවා. ඒ නිසා නව හෘද කැතීටර් ශල්‍ය ඒකකයේ ස්ථාපිත කිරීමට ඉඩවෙන්ව තිබෙන බැවින් ඔබතුමාගේ විශේෂ අවධානය ඒකට යොදන්න කියලා ඉල්ලනවා. ජනාධිපතිතුමා මුල් ගල් තියපු සෞඛ්‍ය ඇමති හැටියට මහල් 9කින් යුත් වකුගඩු රෝග ඒකකය කඩිනම් කරන්න ඔබතුමාගේ මැදිහත් වීම ලබා දෙන්න කියලා ඉල්ලා හිටිනවා. පිළිකා රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන ලිහිණියක් ඇක්සිලේටර් යන්ත්‍රය ගෙනල්ලා දැන් ගොඩක් කල්. හැබැයි ඒක යම් යම් කාරණා නිසා තාම ස්ථාපනය කරගන්න බැරිලා තියෙනවා. ඒ ගැන බලන්න කියලා විශේෂයෙන්ම ඉල්ලා හිටිනවා. අවසාන වශයෙන් මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා නිතර නිතර පෞද්ගලිකවත් කතා කරන ඇල්පිටිය රෝහල ඔබතුමා නිරීක්ෂණය කරන්න ගිහිල්ලා අටමහල් ගොඩනැගිල්ලක් වෙන් කරා. බලපිටිය රෝහල නිරීක්ෂණය කරන්න ගියා මගේ ආරාධනාවෙන් ඔබතුමා දසමහල් ගොඩනැගිල්ලකට මුදල් වෙන් කරන්න තීරණය කළා. අවුරුද්දකට කලින් ඔබතුමා මුල් ගල් තිබ්බා. නමුත් ඒ කටයුතු තාම ආරම්භ කිරීමේ ප්‍රමාදයක් තියෙනවා. යම් කඹෑඳිල්ලක් තියෙන බව මට පේන්න තියෙනවා. රෝහල් දකුණු පළාත අධ්‍යක්ෂකට කතා කරාම පළාත් සෞඛ්‍ය ලේකම් තමයි මේක කරන්න කියලා ඔබතුමා මිලියන 100ක් කරලා තියෙනවා මූලික වැඩ කටයුතු කරන්න කියලා. ඒක කෙරෙන්නේ නැහැ. දැන් ඔබතුමාට මම ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා ලබන 4 වෙනිදා දවල් 12ට ඒ සියලු දෙනා කැඳවලා ඒක කඩිනමින් ගොඩනැගිලි වැඩ කටයුතු ආරම්භ කරන්න කටයුතු කරන බව කිව්වා. එහෙනම් මම අවසාන විනාඩියේ කියන්න කැමතියි. ඊයේ ඔබතුමා කැබිනට් මණ්ඩලයේ අපිව දැනුවත් කරපු යම් කාරණයක් පිළිබඳව. ඇත්ත වශයෙන් ඔබතුමා අනාගතයේ දකින ඒ සඳහා පෙර සූදානම්ක් තියෙන කෙනෙක්. ඔබතුමා අර ඇමරිකා විසින් සොයාගෙන තියෙන ඥාන තාක්ෂණයේ ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙල කල්තියා අපි ලංකාවේ සූදානම් වෙන්න ඕන කියලා දුරදකින සෞඛ්‍ය ඇමතිවරයෙක් හැටියට ඊයේ කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කරා. ඉතින් අපි හිතනවා ඔබතුමා කිව්වා දැන් අනාගත වෛද්‍ය විද්‍යාව වෙන්නේ ඒකයි කියලා. ඔබතුමා කෝ අපි වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න කාලේට වඩා දැන් අනාගතයට එන්නේ ඒකයි. ඒ නිසා පෙර සූදානමක් තියෙන්න ඕන. ඒකට අවශ්‍ය මුදල් වෙන් කරලා ඒ වැඩ පිළිවෙල ආරම්භ කරන්න ඔබතුමා කල්පනා කරා කියන එකත් ඊයේ කැබිනට් මණ්ඩලයේදී ඔබතුමා ඉතාමත්ම මැනවින් අපිට පසක් කර දුන්නා. දොස්තරවරයෙක් හැටියට සෞඛ්‍ය අමාත්‍යවරයෙක් හැටියට ඔබතුමා කටයුතු කරන වෙලාවේ ප්‍රායෝගික දේශපාලනඥයෙක් හැටියට ජන විඥානයේ තියෙන කෙනෙක් හැටියට ඉතාම දක්ෂ ඇමතිවරයෙක් හා දේශපාලනඥයෙක් හැටියටත් ඔබතුමා මේ කරන සේවය අතිශයින්ම ප්‍රශංසාවට ලක් කරමින් චන්ද්‍රාණි බණ්ඩාර ඇමතිතුමීටත් මේ කාන්තා හා ළමා කටයුතු ඇමතිනිය හැටියට නිහඬව ඉතාමත්ම විශාල සේවයක් කරන ආකාරය ගැන අපේ ප්‍රසාදය පළ කරමින් මට විනාඩි දෙකක් අමතරව දීම ගැන අධිකරණ ඇමතිතුමීටත් ස්තුති කරමින් මගේ වචන ස්වල්පය මෙයින් අවසන් කරමි.
ඊළඟට කරු සුමේදා ජයසේන මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10.
කරු සභාපතිතුමනි සෞඛ්‍ය පෝෂණ ඒ වගේම ආයුර්වේද අමාත්‍යාංශයේ වැය ශීර්ෂයත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂයත් පිළිබඳව කතා කරන මේ අවස්ථාවේදී කරුණු කීපයක් ඉදිරිපත් කිරීමට ලැබීම පිළිබඳව මා කලමෙන්ම ස්තුතිවන්ත වෙනවා. ගරු අමාත්‍යතුමනි විශේෂයෙන්ම මෙවර අයවැයෙන් රෝහල් ගොඩනැගිලි ඉදිකිරීම සහ යටිතල පහසුකම් පුනරුත්ථාපනය මෙන්ම අනෙකුත් එවැනි පහසුකම් වෙනුවෙන් විශේෂයෙන්ම ඔබතුමාගේ අමාත්‍යාංශයට මුදල් වෙන් කරලා දීලා තිනවා මිලියන 24,750ක් වෙන් කරලා තිබෙනවා. ඒ වගේම ගිය අවුරුද්දටත් වැඩි මුදලක් මේවර 138ක වැඩිවීමක් සමග තමයි මේවර වෙන් කරලා දීලා තියෙන්නේ. ඉතින් ගරු අමාත්‍යතුමනි අපි සන්තෝෂ වෙනවා. රටක සෞඛ්‍ය හා අධ්‍යාපනය විශේෂයෙන්ම කාන්තා කටයුතු අමාත්‍යාංශය වගේ අමාත්‍යාංශ ගත්තම ඉතාම වැදගත් අමාත්‍යාංශ හැටියට සැලකෙන අමාත්‍යාංශ. ඉතින් මේ අමාත්‍යාංශ තුලින් රටේ ජනතාව වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටුපිරීමට හැකියාව ලැබෙන අමාත්‍යාංශ කීපයක් තමයි මේ අමාත්‍යාංශ. ගරු අමාත්‍යතුමා, මම විශේෂයෙන්ම අද ටිකක් දවල් වෙලා ආවේ මේ අවස්ථාවේ ඔබතුමාගේ කතාව ඔබතුමා විග්‍රහ කරලා අන්තිම කොටස මම එනකොට ඔබතුමා ඇත්තටම මෙම අමාත්‍යාංශය තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අලුත් වැඩපිළිවෙළ රාශියක් කරලා තියෙනවා කියන එක පිළිබඳව ඔබතුමා කරුණු ඉදිරිපත් කරලා අවසානයි මම එනකොට. ඒ වුණත් මම දන්නවා පහුගිය වසර දෙක තුන තුලත් සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල කාර්යභාරයක් ක්ෂේත්‍රය තුළ විශාල කාර්යභාරයක් රටේ ඉටු කරපු අමාත්‍යවරයෙක් හැටියට අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අද ඉතාමත්ම දුප්පත් නැත්නම් දිලිඳු ප්‍රදේශවල ජීවත් වෙන ජනතාව වෙනුවෙන් ඇස්රෝගින් වෙනුවෙන් නැත්නම් අක්සිරෝගින්ට කාච නොමිලේ ලබා දීම ඔබතුමා මීට වසර කීපයකට ප්‍රථමයෙන් ආරම්භ කළා. අද ඒ කටයුත්ත මං හිතන්නේ ඉතාමත්ම සාර්ථකව මොණරාගල මිනි රෝහල් වලත් ක්‍රියාත්මක වෙන බව විශේෂයෙන් සඳහන් කරන්නට ඕන. ඒ වගේම ඒ පමණක් නොවේයි අද හෘද රෝගීන්ට ස්ට්‍රෙන්ට් ලබා දීමත් ඒ වගේම පිළිකා රෝගීන්ට ජීවිතාන්තය දක්වා ඒ බෙහෙත් ඖෂධ ලබා දීමේ අවශ්‍යතාවය තිබෙන නිසා යාට ඒ බෙහෙත් ලබා දීමටත් ඔබතුමා කටයුතු කරලා තිබීම පිළිබඳව අද රෝගීන් විශේෂයෙන්ම ප්‍රශංසා මුඛයෙන් ඒ පිළිබඳව කතා කරනවා. ඉතින් ඒ කියන්නේ අපි සතුටු වෙනවා. ඒ වුණත් ගරු අමාත්‍යතුමනි, මම විශේෂයෙන් සඳහන් කරන්නට කැමති මොණරාගල දිස්ත්‍රික් මහරෝහලේ අඩුපාඩු රාශියක් තවත් තිබෙනවා. මේක මීට පෙරත් මම කතා කළා, ගිය වසරෙත් කතා කළා. සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන් වෙන විශාල මුදල් ඇත්තටම රට පුරා තියෙන සියලුම දේවල් කරන්නට බැරි වුණත් ඔබතුමා කළ යුතු බොහෝ දේවල් බොහෝ දිස්ත්‍රික්කවල රෝගීන් වෙනුවෙන් ඒ සේවාව නිතු කරගෙන
යන අවස්ථාවේදී තව විනාඩි 3ක් තියෙනවා.
විනාඩි කියලා මට 10ක් තියෙනවා කොහොමද ඔබතුමා
දැන්? 3ක් තියෙනවා.
දැන් කීයද කී? මේ ඉටු කරගෙන යන අවස්ථාවේදී මම යෝජනා කරන්නට කැමති මොණරාගල මහරෝහලේ දැනට රෝගීන් සඳහා වාට්ටු සංකීර්ණයක් විශේෂයෙන් ඉදිකිරීම සඳහා මීට වසර දෙකකට ප්‍රථමයෙන් මුදල් වෙන් කරලා තියෙන 2017 වර්ෂයේදී කැබිනට් මණ්ඩල අනුමැතිය දීලා තිනවා මිලියන 793ක් තුනක මුදලක් වැය කරමින් තට්ටු හතරක ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා ඒ ගොඩනැගිල්ල පරණ වසර 100කට පමණ පෙර ඉදිකර ගොඩනැගිල්ලක් නිසා ඊටාම අබලන් තත්ත්වයෙන් පසු මේ ගොඩනැගිල්ල දැන්ට එතන ඉවත් කරලා තිබෙනවා. ඉතින් සල්ලි වෛද්‍ය සංකීර්ණ ඉදිකිරීම වෛද්‍ය ඒකකවලට හෘද රෝග සහ ඒ වගේම ENT යන වෙනත් වෛද්‍ය ඒක ගණනාවක ප්‍රශ්න 100%ක් විසඳෙනවා මෙම ගොඩනැගිල්ල ඉතා ඉක්මනින් ඉදිකර දෙනවා නම්. මේක අදියරෙන් හෝ පළවෙනි වසරේ දෙවෙනි තට්ටුව හා ඒ වගේම අදියර හෝ ඉදිකර දෙනවා නම් ඉතාම වැදගත් කියන එක මම විශේෂයෙන් මතක් කරන්න කැමතියි. ලෙඩුන්ගේ ලොකු තදබදයක් මේ නිසා ඇති වෙලා තියෙන මොණරාගල රෝහලේ. දැනට ළඟම පාසල හොඳම පාසල යන නමින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කරගෙන යන වැඩසටහන වගේම දිස්ත්‍රික්කයකට එක රෝහලක් අංග සම්පූර්ණ එක රෝහලක් ඉදිකිරීම අපේ රජයේ පවතින කාලේ ඉඳලා ආරම්භ කළත් විවිධ අවස්ථාවලදී වැඩ කටයුතු කරගෙන ආවත් තවත් සම්පූර්ණ කිරීමේ වැඩ කටයුතු රහසක් තිබෙනවා. ඒ වගේම හෙදියන්ගේ යම් හිගයක් දැනට තිබෙනවා. ඒ වගේම වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට නිල නිවාස නොලැබීම දැනට නැති නිසා ඒකත් ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. දැනට 50ක නිල කාමර ඉදිකිරීම සඳහා ඒ අවශ්‍ය සියලුම දේවල් ඉදිරිපත් කරලා තිබෙනවා අමාත්‍යාංශයට. තාමත් ඒ සඳහා ඉදිකිරීම කටයුතු කිරීමට නොහැකි වෙලා තියෙන ඒ සඳහාත් ඔබතුමාගේ අවධානය විශේෂයෙන්ම යොමු කරන්න මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඇත්තටම රටක නිරෝගී බව තමයි ජනතාවට ඇති එකම සම්පත හැටියට අපි සලකන්නේ. ඒ නිසා අද ඒ සුව වෛද්‍යවර අමාත්‍යවරයා හැටියට විශේෂයෙන්ම ඔබතුමා පත් වෙලා අපේ අනිකුත් මන්ත්‍රීවරුන් සඳහන් කළා වගේම ඔබතුමාද කරගෙන යන වැඩපිළිවෙල ඇත්තම ඉතාම හොඳ වැඩපිළිවෙලක්. සෑම දිස්ත්‍රික්කයකම මේ පිළිබඳව හොයා බලමින් මේ වැඩ කටයුතු කරනවා. ඉදිරියේදී මේ මොනරාගල අහිංසකම ජනතාවක් ජීවත් වෙන ප්‍රදේශයක්. ඒ නිසා අය වෙනුවෙනුත් ඒ කාර්යයන් සිදු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කාන්තා කටයුතු අමාත්‍යාංශයේ මම වසර ගණනාවක් තිස්සේ කටයුතු කරපු අමාත්‍යාංශයක විශේෂයෙන්ම ඒ පිළිබඳවත් මේ වෙලාව නැහැ කියන නිසා මම හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳව ගොඩක් කතා කරන්න තිබුණත් ගරු අමාත්‍යතුමනි පසු ඔබතුමා ඉදිරිපත් කරන්නම්. මම කාන්තා කටයුතු අමාත්‍යාංශය ගැන වචන කීපයක් ඉදිරිපත් කරන්න කැමතියි. මොකද අපේ ගරු අමාත්‍යතුමියට කාන්තා කටයුතු පමණක් නොවේ වියලි කලාප සංවර්ධන අමාත්‍ය ධූරයත් ලැබීම පිළිබඳව අපි සතුටු වෙනවා. මොකද අද 152කට වැඩි අපේ රටේ ජීවත් වෙන කාන්තාවන් ඒ කාන්තාවන් වෙනුවෙන් කටයුතු කරන්නට හැමදාමත් ඔය අමාත්‍යංශයට වෙන් කරන මුදල තාම මදි කියන එකයි මට අපිට මුලින්ම සඳහන් කරන්නට ඕන. ඔබතුමීට කරන්න පුළුවන් හැකියාව තියෙන වැඩ කටයුතු රාශියක් තිබුණත් ඒ අමාත්‍යංශය තුළ ඒ ප්‍රතිපාදන තුළ ඇත්තට අපහසුතාවයන් රාශියක් තියෙන බව මම දන්නවා. මම වසර ගණනාවක් ඔය අමාත්‍යංශයේ කටයුතු කරපු නිසා මම විවිධ අවස්ථාවලදී වෙනත් මාර්ගවලින් රාජ්‍ය නෝන ආයතන වලින් මුදල් විශේෂයෙන් හොයාගෙන බොහෝ අවස්ථාවලදී වැඩ කටයුතු කළා. එවැනි තත්ත්වකින් තමයි තිය අමාත්‍යංශයේ වැඩ කටයුතු කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ වුණත් මේ වෙනකොට ඔබතුමිය දැනටම අපි එදා ඉඳලා බලාපොරොත්තු වන දෙයක් තමයි සෑම පොලිස් ඒකකවලම කාන්තාවන් වෙනුවෙන්ම මේ පැමිණිලි විශේෂයෙන්ම බාර ගැනීම සඳහා
දරු මන්දරතුමනි තව විනාඩි 2ක් තියෙනවා
සහ කාන්තාවන් වෙනුවෙන් මේ පැමිණිලි බාර ගැනීම සඳහා වෙනම ඒකකයක් පිහිටවීම ඒ වගේ පොලිස් ස්ථාන කිහිපයක ඔබතුමිය මේ වෙනකොට පිහිටවල දැන් තියෙනවා. මම හිතන්නේ මොණරාගල දිස්ත්‍රික්කෙත් මම සමගම ගිහිලා විවෘත කළ ස්ථාන දෙකක් ඒ ගැන අපි සන්තෝෂ වෙනවා. වගේම අද දරුවන් විශේෂයෙන් මව්වරුන් රැකියාවට යන අවස්ථාවල දරුවන් රැකබලා ගැනීම සඳහා ඒ දේකයා සෙන්ටර් සුරකු මධ්‍යස්ථාන විශේෂයෙන් ඉදිකරගෙන යනවා. ඒ පිළිබඳවත් අපි සන්තෝෂ වෙනවා. ඒ වගේම කාන්තාවන්ට මෙවර අයවැයෙන් විශේෂයෙන්ම ගරු මංගල සමරුවේ අමාත්‍යතුමා ඉදිරිපත් කරලා තිබුණා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා එන්ටර්ප්‍රයිස් යටතේ සහන ණය රාශියක් ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා ඉතාම හොඳයි. රට යන අපේ විදේශගත වෙන කාන්තාවන් වෙනුවෙන් ඒ අය නිවෙස් ඉදිකර ගැනීම සඳහා නව විශේෂයෙන්ම විවාහ වෙන අය වෙනුවෙන් එයාට නිවසක් ඉදිකර ගැනීම සඳහාත් මිලියන 10ක වැනි මුදලක් වෙන් කරලා දීලා ඒ කටයුතු කරගෙන යනවා. මම හිතන්නේ ගොඩක් අවස්ථාවලදී ඒ තුලින් කාන්තාවන්ට අපේ දරුවන්ට සේවයක් ඉදිරියේදී සිදු වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම වියලි කලාප සංවර්ධන ඔබතුමීගේ අමාත්‍යාංශයට එකතු කරලා තියෙන මේ වියලි කලාප සංවර්ධනය පිළිබඳ ඒ වැඩ ඒ තුලින් හොඳ වැඩසටහනක් විශේෂයෙන්ම ක්‍රියාත්මක කරන්න ඉදිරියේදී ඔබතුමිය මම හිතන්නේ සඳහා මුදල් ලබාගෙන කටයුතු කරන්න අනුරාධපුර දිස්ත්‍රික්කයේ වගේම මා නියෝජනය කරන මොනරාගල දිස්ත්‍රික්කයේ අම්පාර වැනි දිස්ත්‍රික්ක ඉතාමත්ම වියලි කලාප බවට පත්වන දිස්ත්‍රික්ක ඒ දිස්ත්‍රික්ක තුල ආපදා කළමන කරන අමාත්‍යංශයත් ඔබතුමියගේ අමාත්‍යංශයත් එකට එකතු කරලා සම්බන්ධ කරගෙන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න විශේෂයෙන්ම හදන්න පුළුවන්කම ඔබතුමියට තියෙනවා. ඒ වෙනත් ඔබතුමිය උනන්දු වෙන්න කියලා ඉල්ලීම කරමින් කරුණු රාශියක් කතා කරන්න තිබුණත් මෙතුම වෙලාව ඉවරයි කියනවා. අද විමල් රත්නායක මන්ත්‍රීතුමා කිව්වා වගේම තවත් එකක් ප්‍රශ්නයක් තියෙනවා. බාල අපරාධකරුවන්. බාල අපරාධකරුවන් කියන්නේ බාල අපරාධකරුවන්ම නෙවෙයි. සාමාන්‍ය පුංචි වැරද්දක් කළත් මම පහුගිය කාලවල කාන්තා අමාත්‍යංශිනකොට ළමා කාන්තා අමාත්‍යංශිනකම දැකපු දෙයක් තමයි වැරද්ද කරලා තියෙන්නේ පුඩා දරුවෙක් අවුරුදු 14ක පමණ දරුවෙක් 14කෝ 16ක දරුවෙක් පාසලක උත්සවයකදී සූදානම් කරලා තිබුණ උත්සවයකට සූදානම් කරලා තිබුණ කැවිලි පිඟානක් පීරිසියක් නැත්තම් කේක් පිඟානකින් කේක් කෑල්ලක් හොරා කෑම. ඉතින් මේක නිසා මේ දරුවා මාස ගණනාවක් තිස්සේ අර වැඩිහිටි අය ඉන්න බන්ධනාගාරයක රඳවලා. ඉතින් මෙවැනි තත්ත්වයන් දරුවන්ට ඇති කරන්නේ නැතුව ඒ අය වෙනුවෙන් වෙනමම බන්ධනාගාරය ඇති කරලා සුරකු මධ්‍යස්ථාන විදිහට ඇති කරලා ඒ අයට වෙනමම උසාවි ඇති කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන එක ඉතාම හොඳයි. ඒ පිළිබඳවත් මතක් කරමින් ඔබතුමිය ගෙන යන වැඩපිළිවෙල තුලින් විශේෂයෙන්ම අපේ රටේ කාන්තාවන්ට සිතක් මේ යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මාන්‍යාලුන ස්තුතියි.
ඊළඟට කරු සිසිර ජයකොඩි ඔබතුමාට විනාඩි 10.
මුලසනේ ගරු මන්ත්‍රීතුමනි අපේ රටේ සෞඛ්‍ය ශේෂ්‍රය අපි දන්නවා සුවිශාල ජයග්‍රහණ රාසියක් දශක හතරකට ආසන කාලයක් ලබාගෙන තියෙනවා. නිදහස් සෞඛ්‍ය සේවය සහ නිදහස් අධ්‍යාපනයේ විසින් අපිට තිළිණ කරපු සෞඛ්‍ය ශේෂ්‍රයේ ජයග්‍රහණ ඉදිරියටත් ආරක්ෂා කර ගැනීම රටක් විදියට අපේ වකිමක් කියලා අපි විශ්වාස කරනවා. සෞඛ්‍ය ශේෂ්‍රයේ අපි ජයග්‍රහණ ප්‍රශංසා මොන්තරම් ලැබුණත් අපේ සෞඛ්‍ය ශේෂ්‍රයේ සමහර කරුණු පිළිබඳව සතුරු විය හැකිද කියන කාරණේ අපිට නිරන්තරයෙන් හිතන්න වෙනවා. විශේෂයෙන්ම අපි දකිනවා හදවත් රෝග සම්බන්ධයෙන් අපි සෞඛ්‍ය ශේෂ්‍රයේ ප්‍රවර්ධනය ගැන කොතෙක් කතා කළත් දිනකට සිදු කරන සැත්කම් ප්‍රමාණය ගත්තහම අපිට ඇතිවෙන මහ බරපතල කනගාටුවක්. 2019 වර්ෂයේ සංඛ්‍යාලේඛන සැලකිල්ලට ගත්තොත් ජාතික රෝහලේ දිනකට සිදු කරන්නේ සැත්කම් 4යි. නමුත් පොරොත්තු ලේඛනයේ ඉන්නවා 6230ක්. හැබැයි අපි සෞඛ්‍ය ශේෂ්‍රයේ වර්ධනයන් ගැන උදන් අන්නවා 4 දිනකට සැත්කම් කරනවා 6230ක් පෝලිම් වල ඉන්නවා ජාතික රෝහලේ පමණක්. කරාපිටියේ ශික්ෂණ රෝහලේ සැත්කම් සිදු කරන දිනෙකට හෝ 3 දිනෙකට හැබැයි 2364 බලන් ඉන්නවා සැත්කම් පෝලිමේ. ඒ වගේම මහනුවර ශික්ෂණ රෝහලේ දවසකට සැත්කම් සිදු වෙන්නේ 3 දිනෙකට හෝ 4 දිනෙකට හැබැයි පොරොත්තු ලේඛනයේ ඉන්නවා 3208ක්. ඒ කියන්නේ 3204ක් මැරෙනවද ජීවත් වෙනවද කියන ප්‍රශ්නෙත් එක්ක ලතවිලතවි ඉන්නවා. ඊළඟ රිජ්ජේ ආර්ය ළමා රෝහලේ අපේ කුඩා දරුවෝ සත්කමකට ලක් කරන්නේ හදවත් රෝග සම්බන්ධයෙන් 3-8 අතර ප්‍රමාණයක්. ඒ වුණාට පොරොත්තු ලේඛනයේ සිටින රෝගීන් සංඛ්‍යාව 1000කට වැඩි. ඒ නිසා 4 දිනකට සත්කම් කරනවා 996 දිනේ බලන් ඉන්නවා වේටින් ලිස්ට් එකේ. ඒ නිසා සෞඛ්‍ය ශේෂ්‍රයේ ජයග්‍රහණ වගේම ඒ එහා පැත්තේ අපිට නොපෙනෙන අඳුරු කතන්දරයක් දුක් අඳෝනා රාශියක් තියෙන බව කිසිම ප්‍රශ්නයක් නැත්තේ. ඒ වගේ මේ ගරු සභාවේ මීට පෙර අයවැය ලේඛනවලදීත් අපි ඉල්ලීමක් කළා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්. විශේෂයෙන්ම අපේ රටේ සුවිශාල තරුණ පිරිසක් මත්කුඩු භාවිතයට මද්‍රව්‍ය භාවිතයට දරුණු ලෙස ඇබ්බැහි වෙලා තියෙනවා. මේ අය පුනරුත්ථාපනය කිරීම සඳහා වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බාරගන්න කියලා රටක් විදියට ඒක අපේ වකිමක් වෙනවා. අපි දැක්ක මේ ආයවැය ලේඛනයේ සාධනීය ලක්ෂණයක් විදියට පුනරුත්ථාපනය කරන ප්‍රමාණය කඳුරු ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. හැබැයි එය යම් අධිකරණයකින් චෝදනා ලැබූ දඩුවන් ලැබූ තැනැත්තම් පුනරුත්ථාපනය කරනවා වෙනුවට ගරු ඇමතුමනි ස්වේච්ඡාවෙන් මද්‍රව්‍යන්ට ඇබ්බැහි වූ තැනැත්තන් නිරෝධනය කිරීම සඳහා විශේෂයෙන්ම ඇබ්බැහිකම් වළක්වා ගැනීම සඳහා වූ ප්‍රතිකර්ම ක්‍රමයකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදියට මැදිහත් වීම අත්‍යවශ්‍ය වෙනවා. අපි දන්නවා අපේ සමහර උසාවිවල නඩු කටයුතු පිරලා තියෙන්නේ මේ මද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වෙච්ච තරුණයින්ගෙන්. ඒ තරුණයින්ට ඕනේ මේ දුක් ගැහැටෙන් මිදෙන්න ඒ සා නිශ්චිත වැඩපිළිවෙලක්. මද්‍රව්‍ය දවස ගානේ තොග පිටින් අල්ලන එක හැබෑව. හැබැයි මේ මද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච අය පුනරුත්ථාපනය කරන වැඩපිළිවෙලකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදියට මැදිහත් වීමේ අත්‍යවශ්‍යතාවයක් තියෙනවා. ඒ වගේ අපි දන්නවා අපේ රටේ බෝනවන් රෝගවල දරුණු ලෙස වර්ධනය වීමක් පවතිනවා. මේ කරුණ පිළිබඳව විද්‍යාත්මක විශ්ලේෂණයක් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයට පැවරෙන වකිමක්. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා ගන්න ඕනේ කිරිපිටි සමාගම් වල පැත්ත නෙමෙයි, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඕනේ මේ රටේ අසරණ රෝගීන්ගේ පැත්තෙන් තමයි මේ ප්‍රශ්නේ දිහා බලන්න ඕනේ. අපි දන්නවා කිරිපිටි සමාගම් විශේෂයෙන්ම නව ශ්‍රී ලංකාවේ ටොරාෆා කියන සමාගමේ මෙහෙට කිරිපිටි ගෙන්නන ආයතනයම කියනවා ඔවුන්ගේ ඔවුන්ට සැපයීමක් කරන්න බැරි නිසා දකුණු ආසියාතික රටවල් වලට වෙනත් කුඩා මව් සමාගම් අනු සමාගම් හරහා තමයි මේ කිරිපිටිය වන්නේ කියලා. චීනයේ තීන්දුව වෙච්ච නඩු තීන්දුවකදී තීරණය වෙලා තියෙනවා මේ කිරිපිටි සඳහා විවිධ රසායනික ද්‍රව්‍ය ඇතුළත් කරනවායි කියන එක ඔවුන් පිළි අරගෙන තියෙනවා. දකුණු ආසියාවට විශේෂයෙන් සකස් කරන කිරිපිටි එවන බවත් ඔවුන් පිළි අරන් තියෙනවා. ඒ නිසා අපි දන්නවා මේ කිරිවල දියර ස්වභාවය පවත්වාගෙන සඳහා විශේෂයෙන්ම ඉක්මනින් දියවීම සඳහා භාවිතා කරන ලිස්ටීම්ගේ
මන්ත්‍රීතුමා තව විනාඩි 3ක් තිනේ
ලිස්ටීම් වගේ ද්‍රව්‍ය බරපතල ලෙස අපේ රටේ ප්‍රශ්න ඇති කරන විෂකාරක ලෙස අපිට හඳුනා දෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම දියවැඩියා රෝගය සඳහා බහුලව භාවිතා කරන බෙහෙත් ද්‍රව්‍ය මෙට්‍රෝට්‍රොෆින් කියන ද්‍රව්‍ය මිලියන 400ක ඉල්ලුමක් අපේ සපේනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ. හැබැයි අපේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ඒ සඳහා නිෂ්පාදනය කරන්නේ මිලියන 100ක ප්‍රමාණයක් විතරයි. හැබැයි SPMC ලේබලයේ අර්ථේ වෙනත් පෞද්ගලික සමාගම් ඒවා සැපයෙන් සිදු කරන බව අපි ඉතා ඕනකමින් කියනවා. මට තියෙන බොහොම කෙටි වෙලාව. ඒ නිසා විශේෂයෙන් කියන්න ඕන දෙයක් තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට එරෙහිව අපේ ගරු මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිස මහත්මයා අල්ලස්සහ දූෂණ කොමිෂන් සභාවට ඉදිරිපත් කරපු පැමිණිල්ලක් තියෙනවා. විශේෂයෙන්ම ඖෂධ මාපියා පිළිබඳ පූර්ව පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලීම අල්ලස් දූෂණ කොමිෂන් සභාවට විරුද්ධව පිළිකා රෝග සඳහා භාවිතා කරන පිළිකා රෝග සම්බන්ධයෙන් භාවිතා කරන බෙහෙත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් ආනයනය කිරීම සම්බන්ධයෙන් අපේ රටේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරු ප්‍රතික්ෂේප කරලා තියෙන බෙහෙත් ද්‍රව්‍ය පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරු 27ක් ප්‍රතික්ෂේප කරලා තියෙන බෙහෙත් ද්‍රව්‍ය මහපරිමාණ ජාවාරමක් විදියට සිදු කිරීම සම්බන්ධයෙන් මේ චෝදනාව එල්ල වෙනවා. විශේෂයෙන්ම අපි කියන්න ඕනේ මේ ඖෂධ මාපියාව හරහා අපේ රටේ වෛද්‍යවරු අද විශේෂඥ වෛද්‍යවරු බරපතල ප්‍රශ්නයකට ලක් වෙලා තියෙනවා. පියවරු පිළිකා රෝගීන් දෙල්ලබන ඖෂධයක් වන ට්‍රස්ටුමැට් එන්නත හර්ට් කැඩ යන වෙළඳනාමයෙන් පාමේස් කියන පුද්ගලික සමාගමට
රාජදස් ඇමතිතුමා
මේක එතුමා අහගෙන හිටියක් දන්නේ ඔය කොලේජ් ඔෆ් ඔන්කොලොජිස් කියන මෙන්න අභියාචනාධිකරණය දුන්න තීන්දුව ඒක ඉස්සලා කියවන්නේ අල්ලස් කොමිසමට යන්නත් ඕනේ අභ්‍යාජනාධිකරණයට. හොඳේ අභ්‍යාජනාධිකරණයක දීලා නඩුව දාලා නඩුව පළදිලා
සුපර්මසාවිට වෙලා ඕනේ එමුතුමයි වෙලා
උත්තරගෙන දැන් මම
මේ රටේ පිළිකා රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය
මොකද කියලා ඒ අධි විනිශ්චයකාරවරුන්ගේ තීන්දුව
7ක්ම මේ බෙහෙත් ද්‍රව්‍ය ප්‍රතික්ෂේප කරනවා. මේ බෙහෙත් ද්‍රව්‍යයේ ගුණාත්මකභාවය පිළිබඳව ප්‍රශ්න කරනවා. පිළිකා රෝගී බෙහෙත්වල පිළිබඳ ප්‍රශ්න කරනවා. ඒ නිසා විශේෂයෙන්ම තමුන්නාසේගේ හිතවත් පුද්ගලයෝ හරහා කියන්න දෙන්න අපිට කියන්න ඔබතුමා උත්තර දෙන්න ඔබතුමාගේ වෙලාවේ. ඔබතුමා අල්ලස් කොමිසමට ගිහලා උත්තර දෙන්න. අටසරයක් ඔබතුමාට අල්ලස් කොමිසමෙන් එන්න කිව්වා. ඔබතුමා ගියේ නැහැ. අල්ලස් කොමිසමට අටසරයක් ඇඳෙව්වා. ඔබතුමා උත්තරයක් දෙන්න ගියේ නැහැ. හැබැයි බිලියන 4ක මුදල් වංචා පිළිබඳ චෝදනාව මේ තියෙන එල්ල වෙලා.
අර මන්ත්‍රීතුමා
මේ රටේ බිලියන 4කට ඔව් පවුලේ ඔක්කොම කට්ටියනේ කේන්ති යනවා. පවුලේ කට්ටියගේ තමයි සමාගම්. යාළු මිත්‍රයින්ගේ තමයි සමාගම්. පවුල කට්ටියනේ කේන්ති යනවා කියන එක අහන්න දෙයක් නෙමෙයි. මුදල් යන්නේ ඒ අයට. ඒ නිසා අපේ රටේ පිළිකා රෝගීන් බරපතල ගැටලුවකට ලක් වෙලා තියෙනවා.
මන්ත්‍රීතුමා
විශේෂයෙන් මේ සමාගම ලියාපදිංචි කරලා තියෙන්නේ රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අනුමැතිය ලැබලා තියෙන 2021 දින 21 තමුන්නාසලා විදියට අපිව සලකන්නේ නැපා. අපි මේ රටේ මහජනයාගේ දේපළ රුපියලකට හොරකම් කළේ නැහැ. පුළුවන් නම් හදවතට එකඟව කියන්න. හැබැයි 2021 දින තමයි අනුමැතිය ලැබෙන්නේ. අනුමැතිය ලැබෙන්නේ ඒ නිසා. හැබැයි ටෙන්ඩර් කැඳවන 8:20 වෙනදා රුසියාවේ සමාගම ලියාපදිංචි කරනකොට මේ ටෙන්ඩර් කැඳවනවා. ඒ ලියාපදිංචි කරනවා මේ ටෙන්ඩර් කැඳවනවා. රිදෙනවා තමයි තාත්තයි පුතාටයි දෙන්නටම රිදෙනවා. සමාගම් වල අයිතිකාරීන්ට රිදෙනවා. අපි කතා කරන්නේ මේ රටේ
ජනතාවගෙන්.
මේ රටේ අහිංසක අම්මල වෙනුවෙන්. මේ රටේ තර්ජනය කරනවා. මේ රටේ පිළිකා රෝගීන් වෙනුවෙන්. ඒ නිසා තමුන්නාසලා මීට වඩා විවෘත වෙන්න. ඇයි රිදෙන්නේ? මොකටද රිදෙන්නේ? කේන්ති ගන්න එපා ගරු මන්ත්‍රීතුමා. ගරු ඇමතුමා කේන්ති ගන්න ඕනේ නැහැ තාත්තරයි පුතාටයි. විශ්ලිවන්තව කියන්නේ. මේ රටේ
මන්ත්‍රීතුමා
සිදුවෙන බරපතල දූෂණයක් පිළිබඳව කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අධිකරණයට ගිහිල්ලා අල්ලස් කොමිසමට ගිහිල්ලා මේ උත්තර ටික දෙන්න. ඔබතුමාට නිවර්දි වෙන්න පුළුවන්.
ඉම්රාන් මහවුරු පවර කුරියට් වරල උංගලට 8 නිමිඩංගල්.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. நன்றி சபைக்கு தலைமை தாங்குகின்ற தலைவர் அவர்களே இன்று விவாதிக்கப்படுகின்ற சுகாதாரம் போஷணை மற்றும் சுதேச வைத்திய அமைச்சு அதே போன்று மகளிர் சிறுவர் அலுவல்கள் மற்றும் உயர் வளைய அபிவிருத்தி அமைச்சு விவாதத்திலே கலந்து கொண்டு உரையாற்றுவதற்கு நேரம் வழங்கியதற்கு இந்த இடத்திலே நன்றி தெரிவித்துக் கொண்டு நேரத்தையும் கருத்தில் கொண்டு நேரடியாக விடயத்துக்கு வரலாம் என்று நினைக்கின்றேன். திருகோணமலை மாவட்டத்தில் அதிகமான நோயாளிகள் பயன்படுத்துகின்ற கிண்ணியா மற்றும் மூதூர் வைத்தியசாலைகள் உடனடியாக மத்திய அரசாங்கத்தின் கீழ் கொண்டு வர வேண்டும். ஏன் இந்த வைத்தியசாலைகள் மத்திய அரசாங்கத்தின் கீழ் கொண்டு வரப்பட வேண்டும் என்பதையும் மாகாண சபையினால் ஏன் இந்த வைத்தியசாலைகளை நிர்வகிக்க முடியாது மற்றும் இதுவரை காலங்களில் மாகாண சபையினால் எமது வைத்தியசாலைகள் எவ்வாறு புறக்கணிக்கப்பட்டன என்பதை இந்த உரிய சபையிலே தெளிவுபடுத்த நான் கடமைப்பட்டிருக்கின்றேன். கிண்ணியா வைத்தியசாலையை 85,000 தொடக்கம் 100,000 பேர் பயன்படுத்துகின்றார்கள். இதற்கு மேலதிகமாக கிண்ணியாவை அண்மித்திருக்கின்ற சின்னமுள்ளச்சேனை வெள்ளை மணல் நாச்சிக்கூடா போன்ற பகுதிகளிலே அமைந்திருக்கின்ற ராணுவ கடற்படை முகாம்கள் மற்றும் போலீஸ் நிலையங்களிலே பயிற்சி பெறுகின்ற முப்படைகளும் இந்த வைத்தியசாலையை தான் பயன்படுத்திக் கொண்டிருக்கின்றார்கள். திருகோணமலை மாவட்டத்தில் அதிக வெளி நோயாளர்கள் சிகிச்சை பெறுகின்ற வைத்தியசாலையாக எங்களுடைய கிண்ணியா வைத்தியசாலை காணப்படுகின்றது. 2015 ஆண்டு தரவுகளின்படி கிண்ணியா வைத்தியசாலையில் வருடத்துக்கு 159,043 நோயாளிகளும் சராசரியாக ஒரு நாளைக்கு 598 நோயாளிகளும் சிகிச்சை பெறுகின்றார்கள். அதேபோன்று திருகோணமலை மாவட்டத்திலே மத்திய அரசாங்கத்தின் கீழ் உள்ள திருகோணமலை வைத்தியசாலையில் வருடத்துக்கு 134,391 நோயாளிகளும் சராசரியாக ஒரு நாளைக்கு 368 நோயாளிகளும் அந்த வைத்தியசாலையிலே சிகிச்சை பெறுகின்றார்கள். கந்தளாய் வைத்தியசாலையில் வருடத்துக்கு 129,627 நோயாளிகள் சிகிச்சை பெறுகின்றார்கள். சராசரியாக ஒரு நாளைக்கு 355 நோயாளிகள் சிகிச்சை பெறுகின்றார்கள். இந்த ஒரு காரணமே இந்த வைத்தியசாலையை மத்திய அரசின் கீழ் உள்வாங்கப்பட வேண்டும் என்பதற்கு போதுமான காரணமாக அமையும் என்பது என்னுடைய கருத்தாக காணப்படுகின்றது. இந்த வைத்தியசாலையை நாம் மத்திய அரசாங்கத்தின் கீழ் கொண்டு வர வேண்டும் என்ற கோரிக்கை மாகாண சபையின் அதிகாரங்களை நாம் குறைக்க முயற்சிப்பதாக யாரும் கருதக்கூடாது. காரணம், அதிக மக்கள் பயன்படுத்துகின்ற இந்த வைத்தியசாலை மாகாண சுகாதார அமைச்சினால் முறையான கவனிக்க முடியாத காரணத்தினாலும் அத்துடன் அரசியல் காரணங்களாலும் மாகாண சபையினால் இந்த வைத்தியசாலை புறந்தள்ளப்படுகின்றது. இது தொடர்பாக சில ஆதாரங்களை நான் இங்கு முன்வைக்கலாம் என்று நினைக்கின்றேன். கிண்ணியா வைத்தியசாலையை பேரளவில் மாத்திரம் ஏத்தர வைத்தியசாலையாக உயர்த்தப்பட்டிருக்கின்றது. அதாவது பி தரத்தில் உள்ள வைத்தியசாலைக்கு கிடைக்க வேண்டிய வசதிகள் கூட இந்த வைத்தியசாலைக்கு இதுவரைக்கும் வழங்கப்படவில்லை. உதாரணமாக ஒரு பி தர வைத்தியசாலையிலே 66 தாதிகள் இருக்க வேண்டும். ஆனால் ஏத்தரத்தில் உள்ள கிண்ணியா வைத்தியசாலையில் சுமார் 22 தாதிகள் மாத்திரமே கடமையில் உள்ளார்கள். இந்த வைத்தியசாலையில் 2015 தரவுகளின்படி வருடத்துக்கு 1614 பிரசவங்கள் இடம்பெறுகின்றது. மாதத்துக்கு சராசரியாக 240 பேர் பிரசவத்துக்கு அனுமதிக்கப்படுகின்றார்கள். ஆகையினால் பிரவச விடுதியில் 80 கட்டில்கள் தேவைப்படுகின்றன. ஆனால் இப்பொழுது 12-13 கட்டில்கள் மாத்திரமே இந்த வைத்தியசாலையில் உள்ளது. இதனால் ஒரு கட்டிலில் இருவர் அல்லது மூவர் என பயன்படுத்தி சிகிச்சை பெறுகின்ற ஒரு நிலைப்பாடு இன்று எங்களுடைய வைத்தியசாலையிலே காணப்படுகின்றது. கர்ப்பிணி தாய்மாரும் புதிதாக பிரசவித்த தாய்மார்களும்
இவ்வாறு ஒரு கட்டியில் இருந்து மூவரென சிகிச்சை பெறுவதனால் எவ்வாறான கஷ்டத்தை அனுபவிப்பார்கள் என்பதை கௌரவ அமைச்சர் அவர்கள் ஒரு கணம் சிந்திக்க வேண்டிய ஒரு நிலைப்பாட்டில் இருந்து கொண்டிருக்கின்றீர்கள். அத்துடன் இந்த பிரசவ விடுதியில் குழந்தை கிடைப்பதற்கு முன், பிரசவத்தின் போது, குழந்தை கிடைத்ததற்கு பின் என்று மூன்று பிரிவுகள் காணப்படுகின்றன. இந்த மூன்று பிரிவு
சேர்ந்து உங்களுக்கு மூன்று நிமிடங்கள் இருக்கின்றது.
நன்றி தலைவர் அவர்களே. இந்த மூன்று பிரிவுக்கும் சேர்த்து 10 அல்லது 12 ஊழியர்கள் தான் இன்று இந்த கடமையை ஆற்றிக் கொண்டிருக்கின்றார்கள். அத்துடன் இவ்வளவு அதிகம் மக்கள் பயன்படுத்துகின்ற இந்த வைத்தியசாலை அவசர சிகிச்சை பிரிவில் 4 கட்டில்களே உள்ளன. ஒரே சமயத்தில் 4 நோயாளிகள் அல்லது அதிகமான நோயாளிகள் அனுமதிக்கப்படுகின்ற சந்தர்ப்பத்திலே மிகவும் கஷ்டமான ஒரு நிலை இந்த வைத்தியசாலையிலே காணப்படுகின்றது. அவர்களை அண்மையில் உள்ள திருகோணமலை வைத்தியசாலைக்கு அல்லது பிற மாவட்டத்திலே இருக்கின்ற வைத்தியசாலைக்கு இடமாற்றப்பட வேண்டிய ஒரு நிலை இன்று காணப்படுகின்றது. இவ்வாறு மாற்றுவதற்கு அவசர சிகிச்சைக்கான அம்புலன்ஸ் தேவையும் இன்று இந்த வைத்தியசாலையிலே காணப்படுகின்றது. ஆனால் கிண்ணியா வைத்தியசாலையில் இவ்வாறான அம்புலன்ஸ் ஒன்று மாத்திரமே உள்ளது. ஆகவே இங்கு கட்டில் வசதிகள் இல்லை, நோயாளிகளை கொண்டு செல்வதற்கான அம்புலன்ஸ் வசதிகளும் இல்லாத ஒரு நிலை காணப்படுகின்றன. இவ்வாறான அம்புலன்ஸ் அண்மையிலே பல வைத்தியசாலைக்கு வழங்கப்பட்ட போதும் மிகவும் தேவைப்பாடாக உள்ள கிண்ணியா மூதூர் வைத்தியசாலைக்கு வழங்கப்படவில்லை. சீதரத்தில் உள்ள மீரா ஓடை கிராமிய வைத்தியசாலைக்கு வழங்கப்பட்ட அம்புலன்ஸை ஏன் கிண்ணியா மூதூர் வைத்தியசாலைக்கு வழங்கப்படவில்லை? கௌரவ அமைச்சர் அவர்களே, நீங்கள் வடகிழக்கு பொறுப்புகளை எங்களுடைய ராஜாங்க அமைச்சர் அவர்களிடம் நீங்கள் வழங்கியுள்ளதால் நீங்கள் இப்பகுதிகளிலே கூடிய கவனம் செலுத்தாமையினால் இந்த புறக்கணிப்பு நடைபெறுவதாக இன்று எங்களுடைய பிரதேசத்தில் இருக்கின்ற மக்கள் எண்ணிக்கொண்டிருக்கின்றார்கள். உங்கள் ஒதுக்கீடுகள் அனைத்தும் அம்பாறை மாவட்டத்துக்கும் அதே போன்று சில கட்சி செயற்பாடுகளுக்கும் உள்ள பகுதி மக்கள் செறிவாக இருக்கின்ற பகுதிகளுக்குமே அதிகமான ஒதுக்கீடுகள் செல்வதாக இன்று எங்களுடைய பிரதேசங்களிலே குற்றச்சாட்டப்படுகின்றது. இன்று சீதரத்தில் இருக்கின்ற மீராவோடை கிராமிய வைத்தியசாலைக்கு வழங்கப்பட்ட அம்புலன்ஸ் ஏத்தரத்தில் உள்ள கிண்ணியா மூதூர் வைத்தியசாலைக்கு ஏன் வழங்கப்படவில்லை? இந்த அம்புலன்ஸ் திருகோணமலை மாவட்டத்தில் ஒன்று மட்டுமே வழங்கப்பட்டுள்ளது. ஆனால் மட்டக்களப்பு அம்பாறை மாவட்டத்திலே எத்தனை அம்புலன்ஸ் வழங்கப்பட்டுள்ளது என்பதை எங்களுடைய ராஜாங்க அமைச்சர் அறிவார் என்பது இந்த இடத்திலே தெளிவாக விளங்குகின்றது. அதேபோன்று இவ்வாறான பல புறக்கணிப்புகள் எங்களுடைய மாவட்டத்திலே நடந்து கொண்டிருக்கின்றது. முன்னர் இருந்த கிழக்கு மாகாண சபை சுகாதார அமைச்சு, மத்திய அரசாங்கத்திலே சுகாதார அமைச்சு இன்று ஒரு கட்சியினுடைய செயற்பாடாக இயங்குகின்ற சந்தர்ப்பத்தினால் கிண்ணியா வைத்தியசாலை இன்று புறக்கணிக்கப்படுகின்ற ஒரு நிலை காணப்படுகின்றது. கிண்ணியா வைத்தியசாலையில் மயக்க மருந்து வழங்குகின்ற நிபுணர் இல்லை. இதனால் இங்கு சத்திர சிகிச்சை செய்ய முடியாத சூழ்நிலை காணப்படுகின்றது. ஒரு சிறிய சத்திர
சிகிச்சை
திருகோணமலையில் இருக்கின்ற வைத்தியசாலைக்கு செல்ல வேண்டிய ஒரு நிலை காணப்படுகின்றது. இவ்வாறான குறைபாடுகள் எங்களுடைய வைத்தியசாலைகளிலே இருக்கின்ற காரணத்தினால் கௌரவ அமைச்சர் அவர்கள் இந்த இடத்திலே அவற்றை நிவர்த்தி செய்வதற்கு நீங்கள் நடவடிக்கை எடுக்க வேண்டும் என்பதை இந்த இடத்திலே கேட்டுக்கொள்வதோடு
மேக்கே கிண்ணியாவே காடைக தியன்னே வைத்தியவருன்ட்ட தீவென்னே 28 ஹபை வைத்தியவரு 34 தினக்கு இன்னும் ஓவர் ஸ்டாஃப். එතකොට ඇම්බියුලන්ස් එකකුත් දැන් මේ අනිත් බැච් එකෙන් අපි ඇම්බියුලන්ස් එක ක්ලාස් කරලා දෙනවා. තව හිත අනිත් අපි ඇම්බියුලන්ස් බෙදා
හරිනවා. හරි කොහොම ස්තුති තුමනි. அதே போன்று தரம் பியில் உள்ள புல்மூட்டை தலை வைத்தியசாலை ஒரு வைத்தியர் மாத்திரமே கடமையில் உள்ளார். இதனால் இங்கு இருக்கின்ற மக்கள் பல கிலோமீட்டர் தூரத்தில் சென்று அவர்களுடைய நடவடிக்கையை மேற்கொள்ள வேண்டிய காரணத்தினால் இன்னும் ஒரு வைத்தியரை அந்த இடத்திலே நியமிக்க வேண்டிய ஒரு நிலை காணப்படுகின்றது. ஆகையால் கௌரவ அமைச்சர் அவர்கள் அதற்கு நடவடிக்கை எடுக்க வேண்டும். அதே போன்று கௌரவ அமைச்சர் அவர்களே, சென்ற வரவு செலவு திட்டத்திலே நான் உங்களிடம் கோரிக்கை ஒன்றை விடுத்திருந்தேன். எங்களுடைய பிரதேசத்திற்கு உங்களுடைய வருகையை நாங்கள் எதிர்பார்க்கின்றோம் என்று நினைக்கின்றேன். எங்களுடைய பிரதி அமைச்சர் அவர்கள் மிக விரைவிலே எங்களுடைய மாவட்டத்துக்கு வருகை தர இருக்கின்றார். அந்த வருகையிலே உங்களுடைய வருகையையும் உள்ளடக்கி எங்களுடைய பிரதேசத்துக்கு வருகை தந்து நாங்கள் சொன்ன குறைபாடுகளை நீங்கள் நேரடியாக கவனித்து அதற்கான தீர்வுகளையும் வழங்க வேண்டும் என்று கூறி எனது உரையை முடித்துக்
கொள்கின்றேன். உபத்துமாட்ட வினாடி அட்டாக்
බොහොම ස්තුතියිකාර මන්ත්‍රීතුමා මුදාසනාරුඩු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ කාරක සභා විවාදයේදී එක්වීම ලැබිච්ච එක ගැන මම සන්තෝෂ වෙනවා වගේම අමාත්‍යාංශ දෙකම නියෝජනය කරන ගරු ඇමතුමාටත් ඇමතුමියටත් මේ අයවැයෙන් ලැබිලා තියෙන ඒ අවශ්‍ය කරන දේවල් එක්ක ඉදිරියට හොඳින් වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් ශක්තිය ලැබෙන්නේ කියලා සුබ ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය ගැන කතා කරනකොට අපේ ගරු ඇමතුමිය තාම වමනාවෙන් Tamanta අදාළ කටයුතු සම්බන්ධයෙන් අපිව නිරන්තරයෙන්ම දැනුවත් කරමින් අපේ අමාත්‍යාංශ හරහත් කෙරෙන්න තියෙන වැඩ කටයුතු සම්බන්ධයෙන් අපේ අවධානය යොමු කරවලා කටයුතු කරන්න විශාල උත්සාහයක් ගන්නවා. ඒ වගේම මේ කාලය තුල තුමිය පෙරපාසල් සම්බන්ධයෙන් රටේ තියෙන දිවයිනේ තියෙන සියලුම පෙරපාසල් සම්බන්ධයෙන් දත්ත එකතු කරලා දත්ත පද්ධතියක් සකස් කරන්න වගේම ඒ පෙරපාසල් වල අධ්‍යාපනයේ විධිමත් කිරීමට ඒ ගුරුවරුන්ට අවශ්‍ය උපදේශකත්වය පුහුණු කිරීම හැම එකක්ම මේ කාලය තුලදී ලබා දෙන්න කටයුතු කරා. ඒ වගේම දියුණු රටවල් වල කාන්තාවන්ගේ අයිතීන්ට සම කරන්න වගේ අපේ රටෙත් කාන්තාවන් ඉදිරියට ගන්නට දේශපාලන වශයෙන් වෙන්න පුළුවන් සමාජීය වශයෙන් වෙන්න පුළුවන් විශාල උත්සාහයක් අරගෙන කටයුතු කරනවා කියන එක අපි සන්තෝෂයෙන් මේ අවස්ථාවේ මතක් කරන්නට ඕනේ. අර හැබැයි ඉතින් හැමදාම වගේ කාන්තා කටයුතු අමාත්‍යාංශයටත් මුදල් වෙන් කරනකොට යම් යම් අඩුපාඩුකම් හැම වර්ෂයකම සිදු වෙලා තියෙනවා. හැබැයි ඒ කෙසේ වෙතත් තවත් අන්තර්ජාතික සංවිධානත් ඒ වගේම වෙනත් රාජ්‍ය නොවන සංවිධානවල සහයෝගයෙනුත් නොයෙකුත් විදිහේ ව්‍යාපෘති කාන්තාවන් වෙනුවෙන් සහ පෙරපාසල් දරුවන් වෙනුවෙන් සහ දරුවන් වෙනුවෙන් කරන්නට එතුමිය ලොකු උත්සාහයක් ගන්නවා. මේ අවස්ථාවේදී මම මතක් කරන්නට ඕනේ අද අපේ මාර්තු මාසේ 5 වෙනිදා ගරු මුදල් ඇමතුමා කාන්තාවන් වෙනුවෙන් විශාල වැඩසටහන් රාශියකට මුදල් වෙන් කරන්න කටයුතු කරා. එයින් ගරු ඇමතුමියගේ ඉල්ලීම අනුව පෙරපාසල් සඳහාත් දිවාසුරකු මධ්‍යස්ථාන ඇති කරන්නටත් අඩුපොලියට 3.45% වගේ ඉතාම අඩුපොලියකට ණය සහන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ ලබා දෙන්නට යෝජනා කළා තියෙනවා. ඒ වගේම ඉන් බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍යයෙන් අද කාන්තාවන් විශාල ප්‍රමාණයක් රැකියා කරනකොට ඒ කාන්තාවන්ගේ දරුවන් දෙමාපියන් දෙදෙනාම රැකියාවලට සහ වෙනත් වෘත්තියක හෝ ව්‍යාපාරයකට සම්බන්ධ වෙනවා නම් දරුවන්ට අද රැකවරණය ලබා දෙන මධ්‍යස්ථාන හොඳ ප්‍රමිතියක් ඇති. ජාත්‍යන්තර මට්ටමේ තත්ත්වයක පත් කරන්න පුළුවන් ඒ මධ්‍යස්ථාන ඇති කරන්න තමයි තුමා යෝජනා කරලා තියෙන්නේ. ඒ සඳහා ඉදිරි දීමක් වශයෙන් ඒ ණය සහන ණය ලබා දීමේදී පොලී අනුපාතය අපේ ගරු ඇමතුමියගේ ඉල්ලීමට අඩු කරන්න කටයුතු කරා. වගේම අර නියඟය කාලයේදී දිස්ත්‍රික්ක ගණනාවක කාන්තාවන් විසින් ලබා ගන්නා ලද සුද්ධ මූල ණය ප්‍රථම වතාවට 45,000කගේ ණය ඒ ගත්ත ණය වෙනුවට ඉවත් කර ඒ ණය කපා හරින්නට ද එතුමා යෝජනා කළා තියෙනවා. ඉතින් මේ ගැන අපි සන්තෝෂ වෙන ගමන්ම මම එතුමිය මගෙන් ඉල්ලීමක් කළා තියෙනවා ළමා සහ කාන්තාවන් වෙනුවෙන් අධිකරණවල ඒ නඩු කටයුතු එක දවසක් වෙන් කරන්නට කියලා දිස්ත්‍රික් උසාවිවල වෙන් වශයෙන්. ඒ සම්බන්ධයෙන් මුළු රටේම ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක් කරනකොට පවතින නඩු සංඛ්‍යාව සහ අනෙකුත් කරුණු සලකලා බැලලා ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන්න අපි මේ වෙනකොට අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඒ වගේම එතුමිය මට දැනුවත් කරා විවාහ නීතිය සම්බන්ධයෙන් මුස්ලිම් විවාහ නීතිය සම්බන්ධයෙන් 2009 එවකට තිබිච්ච රජය විසින්
2009
තව විනාඩි 3ක් තියෙන.
පහක් විතර දෙන්න කාගෙන් හරි අරන් ගන්නවා තුමා. අර දෙනවා. මේ විශේෂයෙන්ම අපි 2009 පත් කරපු වාර්තාව අවුරුදු 10කට පස්සේ ලබාගෙන ඒ වාර්තාවේ කමිටුවේ හිටපු සියලු දෙනාගේම එකඟතාවයක් නැති නිසා දැනට ප්‍රමාද වෙලා තියෙනවා. මම ගරු ඇමතුමියට ඒ සම්බන්ධයෙන් දැනුවත් කරලා තියෙනවා. කමිටුවේ සියලු දෙනාම එකඟතාවයකට ආවන් පස්සේ ඒ සඳහා අවශ්‍ය කටයුතු කරනවා කියලා. ඒ වගේම මේ වෙනකොට දඬුවම් පාස් දරුවන්ගේ ශාරීරික දඬුවම් සම්බන්ධයෙන් කතිකාවතක් ඇති වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් නොයෙකුත් දෙනා අපිත් එක්ක කරුණු සාකච්ඡා කරලා තියෙනවා. ගරු ඇමතුමියගේ අවධානය යොමු වෙලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතුත් මම බලාපොරොත්තු වෙනවා. ඉක්මන් කඩිනමින් මේ පුංචි දරුවන්ගේ මනස විකෘති නොවන විදියට විශේෂයෙන්ම පාසල් වේලාවේදී නොයෙකුත් විදිහේ ශාරීරික දඬුවම් වලට යටත් වෙනකොට ඒ අයට ඒ දඬුවම් කරන්නන් එරෙහි ඇතිවන නීති රීති පිළිබඳව තදින් ක්‍රියාත්මක කරන්න. ඒ වගේම මම ගරු ඇමතුමියගේ අවධානයට යොමු කරලා තියෙනවා ළමා ආරක්ෂක අධිකාරිය විසින් අර පනවනු ලබන සමහර නඩු කටයුතු ඉතාම විශාල කාලයක් දීර්ඝ කාලයක් ගන්නවා. ඒ සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් අපි මීට ඉස්සෙල්ලත් මමත් ඇමතුමියත් නිලධාරී මණ්ඩලයත් අපි සාකච්ඡා කරා. ඒ අපි ඒ සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙලක් කාන්තා හලමා කටයුතු අමාත්‍යංශය හරහාම යෝජනා කරනවා නම් අපිට ඒ සඳහා අවශ්‍ය සහයෝගය නීතිපති දෙපාර්තමේන්තුවේත් අපේ අධිකරණ අමාත්‍යංශයත් ලබා දෙන්න පුළුවන් කියන එක. ඉතින් මම එතුමියට විශේෂයෙන් මේ වෙලාවේදී සුභ ප්‍රාර්ථනය කරන ගමන්ම මේ වෙලාවේදී මම මතක් කරන්න ඕට අපේ ගරු සෞඛ්‍ය ඇමතුමා පිළිබඳව. මොකද එතුමා ඉතාම උදව් වෙන කිසිම දවසක කිසිම සෞඛ්‍ය ඇමතිවරයෙක් නොකරපු විදිහේ වැඩ කටයුතු රාශියක් මේ රටේ කරලා තියෙනවා. ඒක එකිනෙක කියන්න ගියොත් දීර්ඝ වෙලාවක් යනවා. මම මේ ගිය අවුරුද්දේ අපේ ගරු ඇමතුමා ගැන ගරු ජනාධිපතිතුමා මේ වැයශීර්ෂයට සම්බන්ධ වෙලා කරපු පුංචි කතාවක පුංචි උපුටා දැක්වීමක් කරනවා. එදා ජනාධිපතිතුමා කිව්වේ ඇතැම් අය මේ ආණ්ඩුව මොනවද කළේ කියලා අහනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විතරක් ගත්තොත් මේ අවුරුදු තුනේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දීලා තිබෙන සහන වරප්‍රසාද පහසුකම් කොච්චරද කිව්වොත් අපට දීර්ඝ වේලාවක් ඒ සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන්. සෞඛ්‍ය ඇමතිතුමා අද මේ සභාවේ කතා කළා. ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ බොහෝ ඇමතිවරු මේ කාරණේ පිළිබඳව කතා කරන බවත් මම දන්නවා. අද එදා අද මේ අවස්ථාවේ ගරු ජනාධිපතිතුමා නැති වුණත් අපි සන්තෝෂයෙන් සහ ආඩම්බරයෙන් අපේ සෞඛ්‍ය ඇමතිතුමා ගැන සඳහනක් කරන්නේ අපිට දිස්ත්‍රික්කයක් හැටියට විශාල සහයෝගයක් ලබා දීලා තියෙනවා. පළාත් සභාව වලින් කෙරෙන්න ඕනේ වැඩ කටයුතු රේකී අමාත්‍යාංශය
හරහා
සෞඛ්‍ය ඇමතිතුමායි අවශ්‍ය පහසුකම් ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම මම දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් පුංචි ස්තුතියක් කරන්න ඕනේ ඔබතුමාට. රත්නපුර සබරගමු විශ්වවිද්‍යාලයට අනුබද්ධව වෛද්‍ය පීඨය ඇතුළත් කරන්න රත්නපුර මහ රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කිරීමට අවශ්‍ය සහයෝගය දැක්වීම පිළිබඳව ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා.